පටිච්ච සමුප්පාදයේ පෙන්වන්නේ උපාදාන පත්‍ය භවෝ කියන තැන පෙන්නපු භව කියන වචනේ පිළිබඳව විග්‍රහයක් කරගන්නයි. හොඳින් තේරුම් අරගන්න ඕනේ මහා සාගරයක් වන් පටිච්ච සමුප්පාදයට බැහැලා උතුම් ධර්මාභෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන මේ පින්වත් පිරිස ගුරුවරයෙක් නැතුව ධර්මය අවබෝධ කරගන්න තිබෙන උතුම් මාර්ගයේ හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ පටිච්ච සමුප්පාදයේ ගුරුවරයා මේ පටිච්ච සමුප්පාදයේ හරියට තේරුම් ගත්තා නම් ඒ හේතුවෙන් පුළුවන් අනුන්ගේ ආධාරයක් නැතුව ධර්මයේ ධර්මයේ හැටියට අවබෝධ කරගන්න. මෙන්න මේ උත්තරීතර ධර්මයේ ශ්‍රේෂ්ඨතාවය තේරුම් අරගෙන අපි මේ එකින් එක පද විග්‍රහ කරලා පසුව මේ තුලින් පටිච්ච සම්පන්නව සත්‍යයගේ මේ සතර ගමන සකස් වෙන ආකාරයේ විතර කරලා තේරුම් ගන්න බලමු. භව කියන වචනේ විග්‍රහ කරනකොට අති කාම භව, අති උප්පත්ති භව ආදී වශයෙන් විග්‍රහ වෙනවා. ඒ වගේම ඒ භවයේ පිළිබඳව අති කර්ම භව, අති උප්පත්ති භව. කර්ම භවයක් තියෙනවා, උප්පත්ති භවයක් තියෙනවා කියලා විග්‍රහ වෙනවා. දැන් මෙහිදී අපි දැනගන්න ඕනේ මොකද්ද කර්ම භවය, මොකද්ද උප්පත්ති භවය. මේ කාරණා දෙක හොඳට තේරුම් අරගන්න ඕනේ. ධර්ම විග්‍රහ කිරීමේදී පෙන්නනවා මේක ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නනවා මේ කර්ම භවයේ පිළිබඳව. ඒ නිසා අපි දකින්න ඕනේ මොනවද අපි මේ කර්ම භවය තුල සිද්ධ කරගන්නේ, කර්ම භවය කියලා අපි මොනවද අපි ඇතුළු කරලා ලබා ගන්නෙ. ජීවත් වෙලා ඉන්න සත්වයේ ඒ ජීවත් වෙලා ඉන්න කාලෙදී මේක ආකාර පුණ්‍ය කර්ම කරනවා, පාප කර්ම කරනවා. මේ කරන්නා වූ පුණ්‍ය කර්ම නිසා ඒ වගේම පුණ්‍ය භවයන් සකස් වෙනවා. පාප කර්ම නිසා පාප භවයට අවශ්‍ය කරන සම්පාදනය මනස තුළ සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධ වීමේදී භව කියන වචනේ මොකද්ද පෙන්වන්නේ? නිර්මාණාත්මක ශක්තියක් බිහි වෙනවා. ජාතියක් බිහි කරන්න අවශ්‍ය කරන මූල ශක්තිය. ඊටාම ගැඹුරු තැනක්. ජාති විවිධාකාරයි. විවිධාකාර ජාති නිෂ්පාදනය කරන්නේ ඊට අනුකූල වූ විවිධාකාර භව හේතු කොටගෙන. නැත්නම් භව කිව්වේ කොහොමද? නිර්මාණාත්මක ශක්ති හේතු කොටගෙන. අන්නේ නිර්මාණාත්මක ශක්තිය තමයි නිකුත් කරන්නේ මේ භව කියන වචනේදී සිද්ධ වෙන්නේ. එහෙනම් කර්ම භවයේ මොකද සිද්ධ කරන්නේ? කර්ම භවයක් හේතු කොටගෙන පුද්ගලයාට ඇති වෙනවා. තම තමන් විසින් යම්කිසි ධර්මයක් ඇසුරු කරා නම්, පාප ධර්මයක් හෝ පුණ්‍ය ධර්මයක් හෝ කෙබඳු හෝ ලෝක ධර්මයක් ඇසුරු කළා නම්, අවිද්‍යාවෙන් යුක්තව තෘෂ්ණාවෙන් යුක්තව ඇසුරු කිරීම හේතු කොටගෙන ඒ පුද්ගලයාට බලාපොරොත්තුවක් ඇති වෙනවා. මතුමතුත් මේ තුල රැඳිය යුතුයි. අර අපි ඉස්සෙල්ලා පෙන්වා දුන්නා උපාදානය කියලා කියනකොට බැඳිලා ඉන්නවා ගැලවෙන්න බැරුව. මොනවටද? කාමයට බැඳුනොත් කාමයන්ගෙන් ගැලවෙන්න බෑ, කාම වස්තුන්ගෙන් ගැලවෙන්න බෑ බැඳිලා හැඳිලා. මෙන්න මේ බඳු තත්වයක් උඩ ඌට අදහසක් ඇති වෙනවා මේ කාම භුක්තිය ලබා ගන්නට නම් තව තවත් දුරට මේ තුල හැඳිය යුතුයි. එහෙම වෙන්නේ කුමක් නිසාද? මනවදන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේවා එනකොට එකක්වත් හැඳිලා හිටන දේවල් නෙමෙයි. එය සියල්ලම හේතුවක් සමග මතුවෙන ඵල ධර්ම. ආස්වාදයක් ඇති කරන්නා වූ වින්දනයක් ඇති වෙනකොට තමයි ඒ වින්දනයට ඇලිලා ඒකේ බැඳෙන්නේ. නමුත් බැඳිලා ඉන්න පුළුවන් දේවල් නෙමෙයි ඒවා. අපි බැඳෙන්න හදනකොට මොකද වෙන්නේ? ඒ ආස්වාද අවස්ථාව ඉක්ම යනවා, ගෙවි යනවා. ගෙවි ගියාට මොකද වෙන්නේ? මානසිකත්වයක් ඉතුරු වෙනවා. යලි යලිත් ඒ ආස්වාද අවස්ථාව, ඒ බඳු අවස්ථාවක් ගොඩනගා ගත යුතුයි කියලා. මෙන්න මේ බලාපොරොත්තු ඇති වෙනකොට මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම එක්තරා දෙයක් සිද්ධ වෙනවා. මතුමතුත් එබඳු දේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන මානසිකත්වයේ තුලින් එක්තරා ශක්ති විශේෂයක් නිදහස් වෙනවා. ලෝකයට නිදහස් වෙලා පිහිටෙනවා. යම්කිසි කර්මයක් කරනකොට ඒ කර්මය නිසා ඇතිවෙන්නා වූ එබඳු වන්නා වූ මතු නිර්මාණයක් ඇති කරන ශක්ති විශේෂයේ ඊට අනුකූල තැන පිහිටෙනවා. එහෙනම් කාමයට හේතුකාරක වන ශක්ති විශේෂයේ කාම භවයේ පිහිටෙනවා. ඒ වගේම කාම භවයේ පිළිබඳ ආදීනව දැකලා හෝ කෙබඳු ආකාරයකින් හෝ කාමයන්ගේ ඇලීම අත්හැරනොත්, බැඳීම අත්හැරනොත් ඔහු රූපාවචර ධර්ම කියන ලෝකේ සාන්ත වූ ප්‍රණීත වූ පංච කාමයට අසු නොවන බාහිර දෙයක් අරගෙන එහි බැඳුනොත්. දැන් අපි හිතමුකෝ මේ විදිහට යෝගියෙක් වෙන කෙනෙක් සාන්ත පරිසරයක්, ඒ වගේම නිසංසල ස්ථානයක් හරි සාන්තයි ප්‍රණීතයි කියලා හිතර ගත්තනම් එතන මනවලම රූපත් නැහැ, ශබ්දත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, ස්පර්ශත් නැහැ, පංචකාමයට අයිතියව නැති වුණාට පැවැත්මේදී ආස්වා නිදහස් ආස්වාදයක් ගෙන දෙන විදිහේ ස්වභාවයක් තියෙනවා. අන්න ඒ බඳු දෙයක් ඇතුලේ හිත හිටියොත් එහි උපාදාන කළොත් ඒක බැඳුනොත් ඒක ඇලුනොත් ඒකෙන් බැඳීමෙන් අහක් වෙන්න බැරි නම් අන්න එතන ඇති වෙනවා අර ලෝකේ අර කාමාවචර නවන රූපාවචර උපාදානය. අන්න එතකොට භවයේ කොමද්ද වෙන්නේ? රූප භවයේ පිහිටනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවක ඒ රූපාවචර ධර්මයන් ඇසුරු කරගෙන ඉන්නකොටත් බාහිර ලෝකයේ තිබෙනා වූ ඇලීම් ගැටීම් නොඒකාකාර විපරීතතාවයන් ගහමරා ගැනීම් මේ වගේ දේවල් පේනකොට හදවත කම්පා වෙනවා. ක්‍රමක්‍රමයෙන් ಗುಣ වැඩෙන අයට අනේ මේ ලෝක සත්‍යෝ මෙබඳු දුක් වලට පත් වෙනවා නේද? මෙබඳු අඳුනා කියමින් මේ දුක් වෙනවා නේද කියලා මේවා අහන්න බලන්න නැති දෙනක ඉන්නවා නම් ඒ ප්‍රශ්නේ වට එන්නේ නැහෙනි. මෙන්න මෙබඳු අදහසක් හිතට එනවා. මෙන්න මේ අදහස නිසා රූපාවචර ලෝකයේ ඇතුලේ ඉන්නේ නැත්නම් ඈකින් බලන තැන කණින්ට කනට ඇහෙන්නේ නැති දෙනක් තියෙනවා නම් අන්නේ මේ මතන කොච්චර හොඳලගේ හිතෙන කොච්චර හොඳද කියලා හිතෙනකොට අන්නේ බඳු වන්නා වූ මානසිකත්වය තුලින් දැනීම තුල ඉන්න ස්වභාවයක් ඇති කර ගන්නවා. දැනීමට ගෝචර වෙන බාහිර ලෝකයක් නැති ඒ දැනීමට දැනීම ගෝචර වෙලා ජීවත් වීමේ ආශාව කියන එක ඉතුරු වෙන කොටසක් තියෙනවා. ජීවත් වෙන්න කැමති. ලෝකේ රූප ශබ්ද ඇසුරු කරන්න කැමති නැහැ. ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරන්න කැමති නැහැ. මෙන්න මෙබඳු මානසිකත්වයක් නිසා උපදින ස්වභාවයක් තියෙනවා අරූප මානසිකත්වය. මෙන්න මෙතෙන්ද කියනවා එතෙන්දපත් උනොත් අරූප භවය. මෙන්න කාම භව, රූප භව, අරූප භව කියන මේ භව තුනක ක්‍රියාත්මක වීමට ශක්තිය ගොඩ නැගෙන ආකාරය. ඒතර මේ වස්තුන් තුල ජීවත් වීමට තියෙන බලාපොරොත්තු වෙන නිසා යලි යලි මතුමතු පැවැත්මට තියෙන බලාපොරොත්තු වෙන නිසා මේ බලාපොරොත්තු මානසිකත්වයෙන් ගොඩ නගෙනවා. ඒ බඳු පැවැත්මක් මතු නිර්මාණය කරලා දෙන්න අවශ්‍ය කරන ශක්ති විශේෂයක්. අන්නේ ගොඩ නගෙන ශක්ති විශේෂයක් ඇති වෙනවා. ඒකට කියන අපි භව කියලා. එතකොට ඒ වගේම මේ ආකාරයෙන් මේ භව විග්‍රහ වෙනවා. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව ආදි වශයෙන් විග්‍රහ වෙනවා. ඒ කියන්නේ toy ටිකමයි. ඇස කන දිව නාසය ශරීරය කියන මේ පහම ක්‍රියාත්මක වෙන යම්කිසි ආකාර ස්ථානයක් තියෙනවා නම් අන්නේ ස්ථානයේදී රූප අරමුණු, සද්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ටබ්බ අරමුණු කියන මේ පංචකාම අරමුණුම එනවා නම් මෙන්න මෙබඳු ඇසුරේ ජීවත් වෙන්න ඉන්න කෙනාට පංචෝකාර භවය කියලා ඉතින් කියනවා. ඒ වගේ තැනක හිත පිරවා ගත්ත කෙනාට. ඒ වගේම එබඳු රූප බලන්න බලාපොරොත්තුවක් නැති. ඒ වගේම එයින් එහාට ගියේ ඒ සීමාව ඉක්මවා ගිහිල්ලා මානසික වින්දනයේට හේතුකාරක වන්නා වූ භවයක් තියෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන සහ මනෝ රූප තියෙන ඒවත් මනසරම සම්බන්ධ රූප කොටසක් ඇතුළු කරගෙන බාහිර හටගත්ත ලෝකයේ පිළිබඳ සම්බන්ධයක් නැති. මෙන්න මෙබඳු ස්වභාවයක් තුළ හිත පිහිටවා ගන්නා වූ ස්වභාවයක් තියෙනවා. එනිසා කියනවා වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හතර විද්‍යාමානින භවයට චතුෝකාර භවය කියලා. ඒ වගේම සමහර කොටසක් ඉන්නවා වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ හිත සම්බන්ධ දහම් තිබුණොත් තමයි ලෝකය ගැන දැනෙන්නේ, වැටහෙන්නේ, පෙනෙන්නේ. ඒ නිසා එබඳු වන්නා වූ දැනීමක්, වැටහීමක්, පෙනීමක් අපිට නැත්නම් ওই ප්‍රශ්න එකක්වත් නැහැ කියලා. රූපේ තිබුණාම මොකද වෙන්නේ කියලා රූපේ පිළිබඳ කලකිරෙන්නේ නැතුව හිත පිළිබඳ කලකිරෙනවා. හිත පිළිබඳ බලාපොරොත්තු අත්හැරලා ගිහිල්ලා එතනින් උපාදානයේ නිදහස් උනත් රූපේ නිදහස් වෙන බැරුවාම අසඤ්ඤ සත්ත්‍ය කියන ලෝකයක රූපේ මුල් කරගෙන කර්ම ශක්තියෙන් පහල කරනවා. අන්නේ රූපස්කන්ධය මුල් කරගෙන පහල වීම කියනවා ඒකෝකාර භව. මෙන්න මේ භව කියන වචනයෙන් පෙන්වන්නේ යම් යම් තැනක නිර්මාණාත්මක ශක්ති විශේෂයක් පහල වෙනවාද, මෙන්න මේ පහල කරනවාද, මෙන්න මේ පහල කරන ශක්තියට කියනවා භව කියලා. එතන මේ භවයකින් මොකද්ද සිද්ධ කරන්නේ? ශක්ති විශේෂයක් නැතුව කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන මේ ධාතු හතර ක්‍රියාත්මක වෙන්නේ අන්නේ ශක්ති විශේෂයට ගෝචර වෙලා. ශක්ති විශේෂයේ යම් ආකාරයකට පිහිටන්නේ හැඩතලයක් ගත්තේ ඒ හැඩතලයට අනුකූලව තමයි ඒ ධාතු හතර හැඩ ගැහිලා පිහිටන්නේ. එතකොට තමයි ඒ ශක්ති විශේෂයේ හටගත්තේ යම් ස්වභාවයක් බලාපොරොත්තු වෙනද ඒ ස්වභාවයට අනුකූල රූපයක් ලෝකෙ ගොඩ නැගෙන්නේ. මේක තමයි ගැඹුරම තැනක්. බොහොම සියුම්ව තේරුම් ගන්න ඕන දෙයක්. මෙන්න මේ භව ස්වභාවයේ කර්ම භව වශයෙන් ඉස්සෙල්ලා හට ගන්නවා. කර්ම භව වශයෙන් හටගෙන මොකද වෙන්නේ? ඒක භවෙහි කර්ම භවයේ පිහිටනවා. කර්ම භවයයි උප්පත්ති භවයයි කියන දෙකක් කියන්නේ ඒකයි. එහෙනම් උප්පත්ති භවයේ ඉස්සෙල්ලා හටගන්නේ මොකද්ද? කර්ම භවයේ. කර්ම භවයේ හටගත්තාට පස්සේ අපි නිෂ්පාදනය කරලා දැම්මා මිසක් ඊට පස්සේ අපි හිතන්න දෙයක් නැහැ. එහි පිහිටපුවා ගැන හදලා තිබ්බ දේ ගැන හිතන්නේ නැහැ. ඒක දකින්නෙත් නෑ, හැඟවිලා තියෙන්නේ. නමුත් අපි හදපු දේ ක්‍රියාත්මක වෙනවා කොම්පියුටර් වාගේ. ඒක ස්වභාවය ඒකයි. දත්තයක් කවලා තිබ්බට පස්සේ ඒ කොම්පියුටරේ දත්තයට අනුකූලව ක්‍රියාත්මක වෙනවා වාගේ. භවයේ ශක්තියක් විහිදුවලා නිර්මාණාත්මක ශක්තිය අවශ්‍ය දේ නිපදවන්න නිර්මාණය කරලා තිබ්බට පස්සේ හිතන්න දෙයක් නෑ දැන් යලිත් ඒ ගැන. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙලා හිටන් අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා විවිධාකාර යාති ලෝකේ හට ගන්නවා. ඉතින් මෙතනින් අපි දකින්න ඕනේ මේ කර්ම භව හැදෙන හැටි. පාප කර්මයක් සිද්ධ කළොත් ඌට ඇති වෙන්නේ දූෂිත මානසිකත්වය. කෙනෙක් පාප කර්මයක් සිද්ධ කළත් ඒ සිද්ධ කරන්නේ මොකක් නිසාද? පංචකාම සම්පත්තියේ අසීමිත වටිනාකමක් හිතට අරගෙන මිච්ඡයි සැපයි ආත්මයි කියන මේ දෘෂ්ටිය නිසා ඒ සීමාව ඉක්මවා යන විදිය මානසිකත්වයක් ගොඩනැගුණාම මොනම අයිතියක් මොනම අසාධාරණයක් කරලා හරි කමක් නැහැ, මම ඒ ආස්වාද භුක්තිය ලබන්න ඕනේ කියලා මානසිකත්වයක් ගොඩනැගෙනවා. මෙන්න මේ ගොඩනැගීම නිසා අයිතිය අසාධාරණය කියන වචනවල තිබෙන බැරෑරුම්කම වැහිලා යනවා. වැහිලා ගිහිල්ලා ඒවා තමාගේ ආත්මලාභයට ගෝචර කරගත්ත දෙයක් බවට පත් කරගන්නවා. හැබැයි මේ ටික සිද්ධ කරනකොට මොකද වෙන්නේ? අපේ මනස තුළ එක්තරා ක්‍රියාත්මක වීමක් වෙනවා. ඒ ගති ස්වභාව මනසට එනකොට ඒ මොහොතේම ಜಾති ක්‍රියාත්මක වීමක් වෙනවා. දැන් ඕක හොඳින් තේරුම් අරගන්න ඕනේ. ක්ෂණිකව උපදින ಜಾති තියෙනවා. ඒ ක්ෂණිකව හටගන්න කර්ම භව මුල් කරගෙන. අපි හිතමුකෝ යම්කිසි කෙනෙකුට ද්වේෂ සහගත භවට පත් වෙන්න හේතුකාරක වෙන්නේ ද්වේෂයට හේතුකාරක වෙච්ච අරමුණක් පසුපස ගැටෙමින් හඹා යාම. එබඳු අවස්ථාවක් තුළ පුද්ගලයා ප්‍රාණඝාත අදත්තාදාන ආදී හොරමර වංචා ආදී වශයෙන් කරන දේවල් වලදී ඇතිනා ද්වේෂයේ මුල් කරගත්ත ගැටුම් ඇති වෙන ස්වභාවය. මේ අනුන් හිත දූෂ්‍ය කරන අවස්ථාවක් ආවොත් මානසිකත්වයේ දූෂ්‍ය වෙන බව වටහා ගන්නකොටම ඒ බව හට ගන්නකොටම ඒ නිර්මාණය අපේ කය තුළම සිද්ධ වෙන්න කාරණා යෙදෙනවා. මූල ඇකිලිල යනවා, සෞද්‍ර බවට පත් වෙනවා, මේ කෝප කරනවා, මේ වගේ එක්තරා ಜಾති ක්‍රියාත්මක වීමක් මේ තුල සිද්ධ වෙනවා. එන්න එතකොට අපි දකින්නවා කර්ම භව නිසා කර්ම ಜಾති හට ගන්න හැටි. මේක එක අංශයක්. එයා මෙලොව ජීවත් වෙන සත්වයේ පාප කර්මයක් මදූසිද්ද මානසිකත්වයකින් සිද්ධ කරනවා නම් ඔහුගේ මූණයෙන්ම පිළිබිඹු කරන්න පටන් ගන්නවා ඒ රූපාකාරය. මොකද්ද සිද්ධ වුනේ? භව නැමැති ශක්තිය ක්‍රියාත්මක ගොඩ නැගිලා මේ ශරීරයේ තිබෙනා වූ සතර මහා භූතයන්ට ඒවා සම්බන්ධ වෙලා සතර මහා භූතයේ අනුකූලතාවයට පත් කරනවා. එහෙනම් දූෂ්‍ය නම් ඒ මානසිකත්වයේ නැත්නම් ඒ භවයේ දූෂ්‍ය නම් ඒ හටගන්න જાතියත් දූෂ්‍ය ආකාරයෙන්ම සිද්ධ වෙන බව ඔප්පු කරමින් ඒ දූෂ්‍ය වූ මානසිකත්වයෙන් සෞද්‍ර මූලයක් ඇති කරනවා. කවදාවත් සාන්ත මූලයක් ඇති කරන විදිහට හැඩතලයක් දෙන්න ඒ භව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම කපටි ගති ලක්ෂණ වලින් කටයුතු කරන පුද්ගලයා ඒ ආකාරයෙන් ගත්තොත් අර භව ස්වභාවයේ කපටි ස්වභාවයක්ම ගන්නවා. නිර්මාණාත්මක ක්‍රියාවලිය මොකද්ද? කපටි ස්වභාවයක් පෙන්නුම් කරන ಜಾති නිපදවීම. ඒ නිසා මූණ බැලුවාම හරි කපටි මූණ කියලා කියන්න පුළුවන්කමක් ලැබෙනවා සියුම්ව පරීක්ෂා කරලා බැලුවොත්. මූණෙන්ම පේනවා තිබෙන හොර ගතිය, කපටිකම. මේ ආදී වශයෙන් අපි කියනවා. ඒ වගේ මුලාවට පත්වෙච්ච ගතියක් තියෙනවා නම් මුලා සහගතවන්නා වූ භව ස්වභාවයක් නිපදවනවා. ඒකෙන් මතුවෙන්නේ කුමක්ද? මානසිකත්වයේ මුලා සහගතයි. ඒ හැට ගන්නා වූ නිර්මාණාත්මක ශක්තිය ඊට අනුකූල රූප නිපදවන්න ශාරීරියේ සතර මහා භූතයන් ක්‍රියාත්මක කරවන්න හේතු වෙනකොට මුලා සහගත පුද්ගලයාගේ මූණවර මහා මෝල මූණක් පේන්න පටන් ගන්නවා. එහෙනම් මන්ද බුද්ධික ගති ලක්ෂණයක් මූණෙන් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඥානවන්තව, කරුණාවන්තව, මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනෙක්ගේ භව ස්වභාවයේ ඊට අනුකූලව පහළ වෙනවා. අන්නේ ශක්තිය අර ඇඟේ තියෙන සතර මහා භූතයන්ට ගෝචර වෙලා ක්‍රියාත්මක වෙනකොට ඊට අනුකූලව සාන්ත පැත්තට හැඩගැහෙනවා. ඒතර සාන්ත මූණක්, ඒ වගේම කරුණා මෛත්‍රී සහගත මූණවරක් හඩගන්නවා. මේ පවිත්‍ර වෙනවා. මේ ආදී වශයෙන් ශාරීරික වෙනස්කම් පවා කරන්න පටන් ගන්නවා. මේ කර්ම භව නිසා ඇතිවෙනා ස්වභාවයන් මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. අන්න අත්ති කම්ම භවෝ කිව්වේ අන්න ඒකයි. අත්ති උප්පත්ති භවෝ. දැන් මේ දෙවෙනි අවස්ථාව. එන කර්ම භවක් ලෝකේ හට ගැනීමට ආගම් ભેදයක්, කුලමල ભેදයක්, ಜಾති ભેදයක් නැහැ. හේතුවට අනුකූල ඵලයක් ලැබෙන නිසා දූෂිත මානසිකත්වයක් යම් කෙනෙකුට හටගත්තොත් ਉਹ කෙබඳු ජාතිකයෙක් වේවා, ආගමිකයෙක් වේවා, ඔහුට පිටන්නා වූ දෙයක් තමයි දූෂ්‍ය මානසිකත්වයේ ඵලයේ වශයෙන් දූෂ්‍ය වූ මූණවරක් ශාරීරික ස්වභාවයක් ආරම්භී අපිට පේන හරියට පෙනීම. අපිට පෙනෙන්නේ සිද්ධ වෙන ක්‍රියාවලියකින් බොහොම සුළු කොටසයි. නමුත් අපිට නොපෙනෙන්නා වූ කොටස විශාලයි. යම් කිසි විස්සීමක් ඇති කරන ශක්තියක් නිකුත් වුණාම, අර භව ශක්තිය කියන ශක්තිය මත වුණාම, අන්නේ ශක්තිය තුලින් අපිට පේන හැටි විතරයි මේ ඇඟෙන් මූණෙන් පේන්න පටන් ගන්න. නමුත් ওই ශක්තිය එක්තරා විදිහක ඉතා සියුම් රූප කලාප අද කියන හැටියට කියනවා මේ කිරණ විශේෂ මේ ආකාරයෙන් කියන තත්ත්වයන්ටපත් වෙලා විශ්වයට නිදහස් වෙලා අනන්තව විහිදිලා යනවා. මෙන්න මේ විදිහට විහිදිලා යනකොට මොකද වෙන්නේ? අපිට නොපෙනෙන පැත්තේ අපි ඇතුළු කරන පරිසරයට විහිදෙනවා, තවත් දුරට විහිදිලා හිටන් ලෝකයට විහිදෙනවා, තවත් එහා සක්වලට විහිදෙනවා. මේ විදිහට විහිදිලක් ගා දසදහසක් සක්වල කියන ප්‍රදේශයකට විහිදිලා යනවා. නමුත් මේක අපිට පේන්නේ නැහැ. මෙන්න මේ ශක්ති විශේෂ මෙහෙම විහිදෙමින් මොකද වෙන්නේ? අන්න ඒවා පිළිතනවා කර්ම භවයට අවශ්‍ය කරන්න ආ වූ ශක්ති තැන්පත් වෙනවා. ඒ නිසා දූෂ්‍ය කරන කටයුතු දූෂ්‍ය කාරණා ඒ පැත්තට පිළිතනවා. කර්ම භවයේම එක පැත්තක්. ප්‍රහන්නව සාන්තව කරන පුණ්‍ය කටයුතු වල ශක්තිය තව පැත්තක පිළිතනවා. මේ දෙක එකට කලවම් වෙන්නේ නැහැ මේ විශ්වය තුල. මේ භවයේ තුල. එහෙනම් මේ කියනවා භවයේදී භව ශක්තිය විහිදලා පැතිලා පිළිතන කර්ම භවයෙන් හටගන්නේවා තමයි අපි මැරෙනකම් කරන පින්පව් කියලා කියන්නේ. මරණ තුරු කැමෙක් කරා වූ පින් හෝ පව් හෝ කළා නම් කරපු අවස්ථාව ක්‍රියාත්මක අවස්ථාව ඒ මොහොතේ ගිලී ගියත් ඔය විදිහට අපි අල්ලාගත් දෙයකින් බැඳෙන හැදෙන දෙයකින් සසල ගමනේ බලාපොරොත්තුව පැවැත්මේ බලාපොරොත්තුව සහිතව ඉඳගෙන අපි එහෙමනම් ඔය ටික ගොඩ නැගුවේ අපිට ඒ බඳුම ඒ ගොඩ නැගූ දෙයට අනුකූල පැවැත්මක් ගොඩ නගලා ඒක විපාකේ අපි කරා යන විදිහට තමයි ඒ විශ්වයට විහිදුණු අන්නේ ශක්ති විශේෂයේ පිහිටන්නේ. මෙන්න මේක තමයි අපි කියන්නේ කර්ම ශක්තිය කියලා තමයි හඳුන්වන්නේ ඔන්න ඕකටයි. මේක අපි ලෝක සත්‍යයක් එබඳු ආකාරයෙන් කිව්වත් මේ හේතුඵල න්‍යායෙන් අහකට පයින්න කාටවත් බෑ. ආගමක් ගැන කතා කරලා ආගමක් නෑ කියලා මම මෙබඳු ජාතිකයෙක් මෙබඳු කුලවතෙක් මේ ආදි වශයෙන් තමා මොනවා මේ ලෝකේ සම්මත කරගත්තත් ඒ සම්මත වලට බිඳ හරින්න බෑ මේ හේතුඵල න්‍යාය ධර්මයේ කාටත් පොදුයි. ඒ නිසා මේසා කවුරු හෝ වේවා යහපත් දෙයක් කළොත් යහපත් ප්‍රතිඵලයක් ලබා දෙන්නටත් අයහපත් දෙයක් කළොත් අයහපත් ප්‍රතිඵලයක් ලබා දෙන්නටත් හේතුකාරක වෙන විදිහේ ශක්ති විශේෂයක් විකුත් කරන ධර්ම නියමයක් තමයි මේ මේ ආකාරයෙන් අපි වෙන උපාදාන පත්‍ය බහුව කියන තැන පෙන්නු මේ භව ශක්තිය නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක ශක්ති විශේෂේ. එතකොට මෙන්න මේ ශක්ති විශේෂේ නිහිලා පිහිටන ලෝක තියෙනවා. මෙතනින් පටන් ගෙන අපි දසදහසක් සක්වලටත් විහිදෙන ශක්ති විශේෂයක්. හැබැයි මේ ශක්ති විශේෂයේ විහිදවනකොට අපි මොකද්ද මුල්ුනේ? යම් කිසි තත්වයක් අපිට අපි ගොඩනගාපු ක්‍රියා කලාපේ මුල් කරගෙන හිතවිලි ක්‍රියාවදන් මුල් කරගෙන යම් කිසි මානසිකත්වයක් තුළ ඉඳ හිතුවනා. අන්න ඒ බඳු පැවැත්මත් එක්ක ඉඳ හිතපු ඔන්න ඔය කාරණේ අපි වට කරගෙන ඒ බඳු පැවැත්මක් හට ගැනීමට හේතුකාරක වෙන විදිහට පිළිතනවා. මෙන්න මෙබඳු වන්නා වූ කාරණා මෙහෙම පිළිතපුවාම ඔන්න ඔය ශක්ති විශේෂයේ ක්‍රියාත්මක කියලා තමයි ජාතියක් හට ගැනීමට අනුකූල ජාතියක් හට ගැනීමට අවශ්‍ය කරන නිර්මාණයේ සිද්ධ වෙන්නේ. මේ නිසා සෑම සත්වයකටම මෙබඳු නිර්මාණාත්මක මහා ස්කන්ධයක් මේ විශ්වයේ පිහිටලා ඔහු හා සම්බන්ධව තියෙනවා. තමා හා සම්බන්ධව තියෙන කොටස තමා මූලික කරගෙන අනුකූල දූෂතාවයක් පැවැත්මේ බලාපොරොත්තුවක් නිසා පැවැත්ම මේ ජීවිතයේ මරණයෙන් කෙලවර කරන්න නැතුව ඊළඟ භවයකට හේතුකාරක වන්නා වූ ශක්තිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් එදෙනවා. අන්නේ අවස්ථාව අනුකූලව ඊට අනුකූල වන්නා වූ නිර්මාණය කරන්ද අවශ්‍ය පැතල නැඹුරු කරලා පිහිටනකොට මේකට කියනවා උප්පත්ති භවයේ පිහිටියා. මරණාසන්න මොහොතක හෝ නැත්නම් මේ ජීවිත පැවැත්ම ඉවරලා නව ජීවිත පැවැත්මක් ආරම්භ කරනකොට අන්නේ භව නිර්මාණයට අනුකූලව තමයි ඊළඟ නිර්මාණය සකස් වෙලා එන්නේ. ඒ නිසා තමයි එක එක ජාති ප්‍රභේද වශයෙන් කිරිසන් වෙලා එහෙම නැත්නම් යක්ෂ ප්‍රේත භූත කියන කොටස නොපෙන්න පැත්තට ගිහිල්ලා එතේ නැත්නම් මිනිස්සු කියන පැත්තකට ගිහිල්ලා මිනිස්සුන් අතරත් විවිධාකාර ප්‍රභේද ඇති ඥානවන්ත අය ඥාණයෙන් අඩු අය ඒ වගේම වීරයවන්ත අය ඒ වගේම වීරයෙන් හීන අය ඒ වගේම අසනීප වැඩි අය අසනීප අඩු අය මෙසේ වන්නා වූ ජාති ලක්ෂණ ජාති ප්‍රභේද හටගන්න හේතු වෙන්නේ ඔන්නේ භව ප්‍රභේද නිසායි. එතන මේ භව තේරුම් අරගත්තා නම් භවයේ දකින්නවා මේ භවයට හේතුව දකින්නවා. මොකද හේතුව පැවැත්මේ බලාපොරොත්තුව මුල් කරගත්ත නිත්‍ය සුඛ ආත්ම කියන දෘෂ්ටිය මුල් කරගත්ත. ඒ නිසා මේ ගොඩනගා ගන්න අවශ්‍ය කරන්නා වූ ආකාර බැඳුණු හිතකින් ඇති වෙන දුෘෂ්‍ය මානසිකත්වයේ හෝ පැහැපත් හිතකින් හෝ පැවැත්මට හේතුකාරක මානසිකත්වයේ ගොඩනැගුවා නම් අන්නේ ගොඩනගාගත මානසිකත්වයේ තමයි මතු භවයට එවත් උප්පත්ති භවයට හේතු වෙන්නේ. එහෙනම් උප්පත්ති භවයට අනුකූලව ගියොත් භවපත්‍යා ජාති කියලා ඊළඟ අවස්ථාව සිද්ධ වෙනවා. ඒක වලක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ධර්මතාවයක්. මෙන්න මේ ආකාරයෙන් භව තේරුම් අරගන්න ඕනේ. භවයත් භවයට හේතුවත් මේ භව නිරෝධ කරා නම් මතු ජාති හටගන්න විදිහක් නැහැ. නිරෝධයි. එහෙනම් ඊම සතර ගමනේ දුවක් තිබුණා කියලා දුක් කෙලවරයි. ඒ සාන්ත වූ නිවනයි. මෙන්න මේ නිවන් මාර්ගය මොකද්ද? භවයේ ආදීනව දැකලා භවයෙන් වෙන්වීමේ ආනිසංස සිහි කරලා මේ ආකාරයෙන් යන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කළොත් ওই දුකින් මිදීලා නිවන් සාක්ෂාත් කරීමේ පරම ඵලය කියලා උදා වෙනවා. ඒ නිසා භවය මුල් කරගෙන මේ ආකාරයෙන් භවයත් භවයට හේතුවත් භව නිරෝධයත් භව නිරෝධ මාර්ගයත් හොයාගෙන ඥාන හතර පහළ වුණා නම් ඒක නිවන් වගක්. මේ ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මේ උත්තම ධර්මය ඇසුරු කළා උතුම් නිවන් සාක්ෂාත් කරන සීල සංසාර දුක් කෙලවර කරගන්න කියලා අදිෂ්ඨාන කරනවා. සෑම දිනකට යහපතක් වේවා.